හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. කල්‍යාණ මිත්‍ර භාවනාන යෝගී පින්වත්නි, දුෂ්කර වුණත් අපහසු වුණත් භාවනා කරන්න ගන්න මේ වීරිය ප්‍රශංසනීයයි. සමහර විට බාහිර කෙනෙකු අගේ නොකරන්න පුළුවන්. කවුරු අගේ කළත් නැතත් තමන්ට වටිනවා තමන්ගේ ප්‍රයත්නය. ජීවිතේ ජය ගන්නට, හිත දිනා ගන්නට, සාහිත නිවා ගන්නට මේ ගන්න උත්සාහය තමන්ගේම හෘද සාක්ෂිය අනුමත කරනවා, අගය කරනවා. අර විට මුළු ලෝකයක් හොඳයි කියන, මුළු මහත් ලෝකෙම ප්‍රශංසා කරන, අගය කරන දේවල් කෙනෙකු කරන්න පුළුවන්. නමුත් තමගේ හෘද සාක්ෂිය දොස් කියනවා. නමුත් ලෝකයේම ප්‍රශංසා කරනවා. එන්නේ ලෝකේ ප්‍රශංසාවේ සතුට විඳින්ට හදවත ලෑස්ති නැහැ. හෘද සාක්ෂිය එකඟ නැත්නම් මේ පටලැවිල්ල සහ මේ ගැටුම මිනිසා ජීවිතේ පුරාම අත්දකින්නවා. බාහිර ලෝකයේ සමාජයේ සංස්කෘතියේ පද්ධතිවල, බාහිර පද්ධතිවල අගය කිරීම, ප්‍රශංසා කිරීම, අනුමත කිරීම සහ වර්ණනා කිරීම අමග තමන්ගෙම හෘද සාක්ෂියේ අගය කිරීම. මන්ට තමන් සංවේදී නැත්නම් හෘද සාක්ෂියේ මග පෙන්වීම, හෘද සාක්ෂියේ කතාව හඬ ඇහෙන්නේ නැහැ. ලෝකේ කියන දේ ඇහෙනවා. ලෝකය කතා කරන දේ, අනිත්‍යයි, සමාජය, රට ඇහෙනවා, පේනවා. ලොකු අවධානයක් අවශ්‍ය නැහැ. නමුත් තමන්ගේම හෘද සාක්ෂියේ කතාවට, විවේචනයට, ප්‍රශංසාවට සංවේදීතාවය අවශ්‍යයි. තමන් පිළිබඳ සංවේදීතාවය, තමන් තමන්ට ඇහුම්කන් දෙන ගතිය. ඇහුම්කන් දෙන කෙනාට පමණයි හදවත කතා කරන්නේ. ඇහුම්කන් දුන්නත් නැතත් මේ හැම ශබ්දයක්ම අපිට කතා කරනවා. අනිස්සබ්ද, මිනිස්සු, සත්තු, රූපවාහිනී, ගුවන් විදුලි, මේ හැම එකක්ම අපි අහගෙන හිටියත් නැතත් කෑ ගහනවා. කනේ ඉල්ල හැප්පෙනවා. නිතාගෙන ඉන්න කෙනෙක් ඇහැරෝල කියවනවා. නමුත් හෘද සාක්ෂිය එහෙම නැහැ. අපි ඇහුවොත් පමණයි ඒ සාක්ෂිය අපිට දෙන්නේ. අපි අහන්න ඕනේ. බලෙන් කතා කරන, බලෙන් කියවන, බලෙන් විවේචනය කරන, අගය කරන දෙයක් නොවේ හදවත. ඇහුවොත් පමණයි. අහිංසකයි. භාවනාවේදී මේ හදවතේ කතාව, හදවතේ ආයාචනය, හදවතේ මග පෙන්වීම සහ හදවතේ විවේචනය ඇහෙන්න පටන් ගන්නවා. අලයක් බිහිරිව හිටිය අපිට කාලාන්තරයකට පස්සේ අපේම හදවතේ හඬ නැවත ඇහෙන්නට පටන් ගන්නවා. දිවීම එකක්. ද හිතත් හැම වෙලෙම කියවනවා. නිතරම කියවන කියවීමටම බැහැ වුණු දොඩමලු වාචාල මනසක් තමයි සාමාන්‍ය හිත. එයා හැම වෙලෙම කියවනවා. ද ඒ කියවන හිත එකක්. ඒ වාචාල හිතේ කතාව එකක්. හදවතේ හඬ වෙනම දෙයක්. මේ දෙක වෙන් කර හඳුනා ගන්නට පිළිවන් භවනාවේදී විත තර්ක කරනවා, විතර්ක කරනවා, වාද කරනවා, විවාද කරනවා, සංවාද කරනවා. හිත හිතම ඉරත් එක්ක තර්ක කරගන්නවා, වාද කරගන්නවා, විවාද කරගන්නවා, විරුද්ධ වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා. මේ තමයි හිතේ කතාව. තමයි කෙනෙකු වෙහෙසටපත් වෙන්නේ, මොලය වෙහෙසට විඩාවටපත් වෙන්නේ මේ හිතේ තර්ක විතර්ක වාද විවාද නිසා තමන් සමගම කරගන්න. නමුත් හදවතේ තර්කයෙන් එහාට ගිය දෙයක්. තර්ක කරන්න යන්නේ හදවත. වාද කරන්න යන්නෙත් නෑ හදවත. මේ කාරණේ හොඳට පැහැදිලි වෙනවා දෙදෙනෙක් සමග, දෙපිරිසක් සමග කරන කතා බහකදී, සංවාදයකදී. තර්ක කරන්න, වාද කරන්න පටන් ගත්ත ගමන්ම හදවත නිහඬ වෙනවා. හදවත වහගන්නවා. හදවතට තර්කයක් වාදයක් අවශ්‍ය නැහැ. වාදේ තර්කයේ ඕනේ ඔළුවට, මොළේට, මනසට. මේ තර්ක කරන්නේ ඔළු දෙකක්. වාද කරන්නේ ඔළු දෙකක්. දක්ෂ ඔළුව ජය ගන්නවා. ඇත්ත නෙමේ ජය ගන්නේ, දක්ෂ ඔළුව, දක්ෂ මනස. තර්කයට දක්ෂ, වාදයට දක්ෂ, මොළය, මනස ඒ වාදයෙන් ජය ගන්නවා. ඒ අදක්ෂ මනස, අදක්ෂ වාදයට අදක්ෂ ඔළුව පරදිනවා. පුරු දිනුවත් කවුරු පෙරදුනත් එතන හදවත නැහැ. කෙනෙක්ගේ හදවතක් දිනා ගන්න බෑ තර්ක කරලා. හදවතක් නම්මා ගන්නත් බෑ වාද කරලා. වාදයේ ඉදිරියේ හදවත පසුපසිනවා, පලා යනවා. වාදයේ ඉදිරියේ, තර්කයේ ඉදිරියේ හදවත ගොළු වෙනවා. අපි මනස හරි කැමති තර්කයට, වාදයට. ලොකු ශක්තියක් එනවා මනසට වාදයක්, බැන අඬ ගැසීමක්, දොස් කීමක්, තර්කයක් හමුවේ මනස ආයුධ සන්නද්ධව නැගී සිටිනවා. දන්න කියන සියලුම කරුණු, දත්ත, අතීතයේ දැනුම, මේ සියල්ල ආයුධ විදිහට අරගෙන ආයුධ සන්නද්ධව මනස නැගී සිටිනවා වාදෙදී, තර්කයේදී. අදවත අර ගොළුබෙල්ලෙක් වගේ, ඉබ්බෙක් වගේ තමා තුලට ගිහිල්ලා වහගන්නවා. එන් තර්කේ දක්ෂ කෙනා හිතනවා තමන් දිනුවා කියලා. අනිත් කෙනා පෙරදුනා කියලා. එයා පිළිගත්ත කියලා. නෑ, කාගෙවත් හදවත් විවෘත වෙන්නේ නෑ පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න. දැන් මේ කාරණේ අනිත්‍ය ඉදිරියේ කොහොම වෙතත් අපි ගැන අවධානය යොමු කළොත් තමන් අන්ති විවෘතව තමන් තමන්ට අංකව එහුම්කන් දෙන්නේ නැත්නම් තමන්ට තමන්ගේ හදවතේ කතාව ඇහෙන්නේ නැහැ. හැම විටම ඉන්නේ තරක කරන මනසත් එක්කනම්, වාද කරන මනසත් එක්කනම්, විද්‍යාත්මක හිතත් එක්කනම්, දාර්ශනික මනසත් එක්කනම්, ඔළුවත් එක්කනම්, දත්ත දැනුමත් එක්කනම්, තොරතුරුත් සමගනම්, එහෙමනම් කොහොමත් හදවත එතන නෑ. පාසනාවකට කාරණය බොහෝ දෙනෙකු ජීවත් වෙන්නේ මේ කරුණුයි දත්තයි තොරතුරුයි තර්කයි වාදයි විවාදයි එක්ක. එතන ජීවිතේ නෑ. එතන තියෙන්නේ තොරතුරු ගොඩක්, තර්ක ගොඩක්, න්‍යායන් රැසක්. එපමණයි ඒටද ජීවිතේ කියන්නේ. තර්කයකට නොවේ ජීවිතේ කියන්නේ, වාදයකට නොවේ, කරුණකට දත්තයකට නොවේ ජීවිතේ කියන්නේ. ජීවිතය නැති තැනක ජීවත් වෙන්නට සිදුව තිබෙනවා බොහෝ දෙනෙකුට. ජීවිතය නැති තැනක ජීවිතය නැති තැනකින් ජීවිතය ඇති තැනකට, නොජීවත් වන තැනකින් ජීවත් වන තැනකට එන ගමනකටයි භාවනාව කියන්නේ. එම නිසා භාවනා කරන්න කරන්න වඩ වඩාත් තදින් තීව්‍රව සහ ගැඹුරින් දැනෙනවා තමන් ජීවත් වන බව. ජීවත් වන බව එය දැනුමක් පමණයි මුලින්. ජීවත් වෙනවා කියන එක දැනුමක්. මැරෙන්න තුරු ජීවත් වෙනවා. දැන් ජීවත් වෙනවද කියන ප්‍රශ්නේ ඇහුවොත් ඔබ ජීවත් වෙනවද? අහන්නේ නැහැ මේ ප්‍රශ්නේ. අහන්න බයයි. අහන්න දෙයක්වත් නැහැ. සවෙන බොහෝ ප්‍රශ්න අපි මොන ගැහුණාම අහනවා. මේ ඇසියේතුම ප්‍රශ්නය නොඅසා කවදාවත් කවුරුවත් ඔබෙන් අසා තිබෙනවාද ඔබ ජීවත් වෙනවාද කියා? නැතිනම් ඔබ කාගෙන් හෝ කවදා හෝ අසා තිබෙනවාද ඒ තැනැත්තා හෝ තැනැත්තිය ජීවත් වෙන බව? ඔය ප්‍රශ්න අහලා ඇති. හොඳින්ද? කොහොමද ජීවිතේ? සැපසනීප කොහොමද? මේ දවස්වල කොහොමද? කෑවද බිව්වද? සනීපෙන්ද? කොහෙද යන්නේ? කොහෙද ගියේ? බොහෝ ප්‍රශ්න අහනවා ඇති. මොත් කවදාවත් හිතා නැහැ, ඔ හිතිලත් නැහැ මේ ප්‍රශ්නේ අහන්න. ඔබ ජීවත් වෙනවද? අහන්නත් බයයි. අන්න දෙයක්වත් නැහැ. මොකද තාම මැරිලා නැති නිසා අනිවාර්යයෙන්ම ජීවත් විය යුතුයි. ඒ තර්කයක්. මේ ඇත්තක් නෙමෙයි, හුදු තර්කයක්. තාම මියගොස් නැති නිසා, තාම පණ තියෙන නිසා, තාම හුස්ම ගන්න නිසා, හුස්ම පිට කරන නිසා, ඇවිදින නිසා, කතා කරන නිසා, අඬන hina වෙන නිසා තාම ජීවත් වෙනවා. ඒතර මේ තර්කයක්. ඉස අත්දැකීමක් නොවේ. දැන් ජීවිතය කියන්නේ තර්කයකට නොවේ, අත්දැකීමකට. ජීවිතය කියන්නේ අත්දකින්න තියෙන දෙයක්. ඔප්පු කරන්න තියෙන දෙයක් නෙවෙයි තර්කයකින්. නමුත් අවාසනාවකට එය තර්කයෙන් ඔප්පු කරන්නට උත්සාහ කරනවා මිස අත්දකින්නට යන්නේ නැහැ. අත්දකින්නට නොයා තාර්කිකව ඔප්පු කරන්න හදනවා තමන් ජීවත් වෙන බව. භවනාවේදී දැනෙන්න පටන් ගන්නවා ජීවත් වෙන බව. ඒක තර්කයකින් තොරව, ඔප්පු කිරීමකින් තොරව, න්‍යායකින් තොරව පළවෙනි වතාවට කෙනෙකුට දැනෙන්නට පටන් ගන්නවා තමන් ජීවත් වෙන බව. ඒ අත්දැකීමට විවෘත වෙන්න. එතන තමා භාවනාවේ ආරම්භය. භාවනාව කියන්නේ අත්දැකීමක්. දැනුමක් නොවේ, න්‍යායක් නොවේ, තර්කයක් නොවේ භාවනාව. සජීවී අත්දැකීමක්, සජීවී අත්දැකීමක්. හරියට හුස්ම වගේ. හුස්ම කියන්නේ මොකද්ද? හුස්ම කියන්නේ කෙනෙකුට කියන්න පුළුවන් ඔක්සිජන්. ප්‍රශ්වාසය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නෑ, හුස්ම කියන්නේ ඔක්සිජන්වත්, ආශ්වාසය කියන්නේ ඔක්සිජන්වත්, ප්‍රශ්වාසය කියන්නේ කාබන් ඩයොක්සයිඩ්වත් නෙවෙයි. ඒ දැනුමක්. හුස්ම කියන්නේ අත්දැකීමක්, සජීවී අත්දැකීමක්. එය සජීවීවත් නොදැක කෙනෙකුට හුස්ම ගැන පොතක් ලියන්න පුළුවන්. හුස්ම පිළිබඳ තියෙන විද්‍යාත්මක කාරණා, සෞඛ්‍ය පැත්ත කාරණා, කායික කාරණා, භෞතික කාරණා, මේ සියල්ල එකතු කර විශාල ග්‍රන්ථයක් සම්පාදනය කරන්න පුළුවන් හුස්ම ගැන. නමුත් හුස්ම කියන්නේ පොතකට නෙවෙයි, න්‍යායකට නොවේ. මේ මොහොතේ සජීවීව අත්දැකිය හැකි සහ අත්දැකිය යුතු ක්‍රියාවකටයි හුස්ම කියන්නේ. නමුත් මුළු ජීවිතයේ පුරාවටම උපතේ සිට මේ අනතුරු එකම එක හුස්මක්වත් සජීවීවත් නොදක කෙනෙකුට ඉන්න පුළුවන්, පවතින්න පුළුවන්. හුස්ම ගැන තොරතුරු රාශියක් දැනගන්නත් පුළුවන්, ඉගෙන ගන්නත් පුළුවන්, කියලා දෙන්නත් පුළුවන්. එබඳු ගණඳුරක අඳුරක ඉති කෙනෙකු ලෝකයට එළියට දැක්මට ගෙනෙන චාරිකාවකටයි භාවනාව කියන්නේ. ධ්‍යාන මිත්‍රවරුනි, හෘද සාක්ෂිය අපව අමතනවා. අපි ඇහුම්කන් දුන්නොත් මේ සම්ප්‍රදායිකව සම්මුතියෙන් අවුරුද්දක් ගෙවෙන්න ආසන්න අවුරුද්දේ අවසාන දින කිහිපේ සිටින කෙනෙකුට අපට මේ අවුරුද්දේ මොනවද කළේ, මොනවද කරගන්න පුළුවන් වුණේ, දැන් මේ කාරණයේ පිළිබඳ ස්මරණයන් සහ අනුස්මරණයන් හිතට එනවා. ආපහු හැරිලා බැලුවොත්, ආපහු හැරි නොබැලුවත් මතක් වෙනවා. දැන් කියනකොට, ඇහෙනකොට අවුරුද්ද ඉවර වෙන්න යන්නේ, ගෙවිලා යන්න යන්නේ, මේ අවුරුද්දත් ඉවරයි කියන කතන්දර ඇහෙනකොට නිරායාසයෙන්ම හදවත අපෙන් අහනවා, ඔබ මොකද්ද මේ අවුරුද්ද කළේ? අවුරුද්දක් ගෙවිලා යනවා නම් විශාල කාලයක්. අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්, මාස 12 දින 365ක්, පැය ඊටත් වැඩි, විනාඩි තවත් වැඩි, තත්පර ඊටත් වැඩි. මොහොතවල් ගත්තොත් ඒ හැම දෙයකටම වැඩිය විශාල සංඛ්‍යාවක්. එපමණ දීර්ඝ වූ කාලයක්. කොහොමද ගෙවුනේ, මොනවද කළේ? දැන් මෙන්න හෘද සාක්ෂිය කරන කතාව. හෘද සාක්ෂිය අපෙන් අහනවා මොනවද කළේ. ඒට මතකයෙන් පිළිතුරු දෙන්න පුළුවන්, පිළිතුරු දෙන්න හැකියාවක් තියෙනවා. විවිධ පිළිතුරුත් ඇති. මේ මේ දේවල් කරා, මේ මේ තැන් වලට ගියා, මෙහෙම හම්බ කරා, වියදම් කරා, ඉතිරි කරා, මිලේට ගත්තා, කියෙව්වා, ඇහුවා, ලිව්වා, බොහෝ දේ. දැන් ඔය කිසිවකින් හදවත සතුටු වෙනවද ඔය දෙන උත්තරවලින්? තහන්නේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අපි හරියට තේරුම් ගන්නට ඕනේ. අපි මේ ගෙවුණු අවුරුද්දේ නැත්තම් ගෙවි යන අවුරුද්දේ අවුරුද්දේ අග සිටින අපි අපිට මොනවද කරගෙන තියෙන්නේ? අපි වෙනුවෙන් මොනවද කරගෙන තියෙන්නේ? තමන් වෙනුවෙන්. තවත් විදිහකට මේ ප්‍රශ්නය ඇහුවොත් 2018 පටන් ගන්නකොට මේ 2018ට පා තැබූ කෙනෙක් ඉන්නවනේ. දැන් එයාමද තාම ඉන්නේ 2018ේ අග වෙන විටත්? 2018ේ ජනවාරි වල හිටි කෙනාමද මේ දෙසැම්බර් වල ඉන්නේ? තවතහනවා ඔබ වෙනස් වෙලාද? ඔබ වෙනස් වෙන්න උත්සාහ කළාද? වෙනස් වෙන්න පුළුවන් වුණාද? අලුත් කෙනෙකු වෙන්න, වඩාත් හිතයිශී කෙනෙකු වෙන්න, කාරුණික කෙනෙක් වෙන්න, සුපරික්ෂාකාරී මිනිසෙක් වෙන්න, සැහැල්ලු කෙනෙක් වෙන්න ඔබට පුළුවන් වුණාද? මම නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි හැමෝගෙම හදවත් අපෙන් අහනවා. අපි භාවනා කරන විට අපි ඇස් වහගෙන අපිටම සවන් දෙන්නට පටන් ගත්ත මොහොතේම අපේ හදවත මේ ප්‍රශ්නය අහනවා. ඊළඟ උත්තරයක් තියෙනවද දෙන්න? මොන විදිහේ පිළිතුරක්ද අපිට දෙන්න පුළුවන්? අපි මේ ගැන හිතලා ඉන්නවද? හිතුවද? කල්පනා කරාද? මෙනෙහි කරාද? මෙහෙම ප්‍රශ්නයකට මූණ දෙන්න වෙයි කියලා. අප දන්නවනම් වර්ෂ අවසානයේ වාර්ෂික විභාගයක් තියෙනවා. විභාගෙට එන ප්‍රශ්න පත්‍රයක මේ ආකාරයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙමනම් අපිට අවුරුද්ද පුරාම ලෑස්ති වෙන්න තිබ්බා. ඒ ආදර්ශ ප්‍රශ්නෝත්තර කියවල කටපාඩම් කරගෙන ලෑස්ති වෙන්න තිබුණා. නුමින් පිළිතුරු දිය නොහැකි. අත්දැකීම්ම කියවා පිළිතුරු සාගත යුතු ප්‍රශ්නයක් තමයි මේ හදවත අහන්නේ. කාගෙන්වත් උත්තරයක් අපිට ණයට ගන්න බැරි. කාගෙන් දහන්නේ? මම මට මොනවද කරගෙන තියෙන්නේ? අහන්න පුළුවන්. සිය දහසක්කින් මේ ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන්. මට උදව්වක් කරන්න පුළුවන්ද? මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, උත්තරේ මන් දන්නේ නැහැ, මට කියලා දෙන්න. මම මොනවද මා වෙනුවෙන් මේ අවුරුද්ද කරගත්තේ? කාටද උත්තර දෙන්න පුළුවන්? කොපමණ අපිට ආදරය කළත්, අපි වෙනුවෙන් කැප වුණත්, උදව් උපකාර කළත් මේ පිළිතුර කාටද දෙන්න පුළුවන්? අම්මා කෙනෙකුට පුළුවන්ද දරුවෙක් වෙනුවෙන්? තාත්තා කෙනෙකුට? දරුවෙකුට පුළුවන්ද තමන්ගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන්? යාළුවෙකුට පුළුවන්ද? ගොළු වෙන තැන එක පැත්තකින් අපි බිහිරි, අපිට ඇහෙන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ දෙසැම්බර් මාසයේ අන්තිමටම නෙමේ හදවත අහන්නේ, ජනවාරි පළවෙනිදා ඉඳලා අහනවා. මේ අවුරුද්දේ මොනවද ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවද කරන්න යන්නේ ඔබ වෙනුවේ? දැන් ඒ ප්‍රශ්නය ජනවාරි පළවෙනිදා ඉඳලා අපිට ඇහුණා නම් තත්ත්වය වෙනස්. අපි ජනවාරි පළවෙනිදා ඉඳලා බිහිරි හිටි නිසා, අපිට නොවැසුණු නිසා අද අපිට ගොළු වෙන්න වෙනවා. බිහිරිකමයි ගොළුකමයි එකට යන්නේ. බිහිරි වුණොත් ගොළු වෙන්න වෙනවා. දැන් සමහර විට අපිට උත්තරයක් හොයාගන්න බැරි නම්, උත්තරයක් දෙන්නත් නැත්නම් අපි නිරුත්තර නම්, අපිට නෑ කියන්න නම් වෙන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න නම් වෙන්නේ පස්සේ උත්තරයක් දෙන්නම් හොයලා බලලා නම් කියන්න වෙන්නේ ඒත් කමක් නෑ. එයි මේ දෙසැම්බර් මාසෙ කියන්නේ ප්‍රමාද පරක්කු අතපසු වුණු මාසයක් නෙමෙයි. දෙසැම්බර් කියන්නේ පටන් ගන්න හොඳ මාසයක්. ඉවර කරන්න හොඳ මාසයක් පමණක් නෙවෙයි. දෙසැම්බර් කියන්නේ අවසානය නෙවෙයි. ඒ කැලෙන්ඩර් දින දර්ශනවල අවසානය වුණාට ජීවිතේට හොඳ ආරම්භයක්. නෑම මාසයක් අන්තිම මාසය වෙන්න පුළුවන්. මෙන්න මේ මාසය තමයි අන්තිම මාසය, මේ දවස තමයි අන්තිම දිනේ කියා එහෙම යථාර්ථයට නෑ නියමයන්. 31 වෙනිදා තමයි අන්තිම දවස, දෙසැම්බර් තමයි අන්තිම මාසේ. යථාර්ථයට නෑ එබඳු විකාර විහිළු. ඒවා අපි හදාගත්ත දේවල්. ඒතර හැම දවසක්ම හැම මාසයක්ම හැම මොහොතක්ම ආරම්භයක් කරගන්න පුළුවන්. ඒ තියෙන්නේ අපේ අතේ. අලුත් කෙනෙක් විය යුතුයි. අලුත් කෙනෙක් විය යුතුයි. පරණ දුක්විඳ කෙනාම ඊළඟ මාසෙට, ඊළඟ දිනේට, ඊළඟ අවුරුද්දට ගෙනියනවද? නැතිනම් අලුත් කෙනෙකු වෙනවද? අලුත් කෙනෙකු වීම සඳහායි භාවනාව තිබෙන්නේ. පරණ කෙනාව සුද්ධ කරන්න නෙවෙයි, පරණ කෙනාව හැඩවැඩ කරන්න නෙවෙයි, පරණ කෙනාට අලුත් ඇඳුමක් අඳින්න නෙමෙයි, අලුත් විදිහකට කොණ්ඩෙ පීරන්න නෙමෙයි. දැන් ඔක්කොම කළා අපිට පුළුවන් අලුත් පෙනුමක් දෙන්න. හරියට පුටුවකට ඌරලා පොලිෂ් කරලා අලුත් පෙනුමක් දෙනවා වගේ, වාහනයකට අලුත් පෙනුමක් දෙනවා වගේ, මෙහෙන් තව කෑලි හයි කරලා තියෙන පරණේව ගලවලා දිරච්ච තැන් පාස්වල පොලිෂ් කරලා පේන්ට් කරලා අලුත් පෙනුමක් දෙනවා වගේ පුද්ගලයෙකුටත් පුළුවන් අලුත් පෙනුමක් දෙන්න. අලුත් ඇඳුමකින්, අලුත් සපත්තු දෙකකින්, අලුත් විලාසිතාවකින්. හැබැයි ඒ සියලුම අලුත් විලාසිතා ඇතුලේ ඉන්නේ පරණ දුකමයි. ඒ අලුත් දවටන වලින් වහලා තියෙන්නේ, අලුත් සැරසිලි වලින් හංගලා තියෙන්නේ අර පරණ අසහනේම තමයි. ඒ නිසා අලුත් කියන්න බෑ. තරහ එන්නේ ඊයේ තරහ ආපු විදිහටම නම්, ඒ දේවල් වලට නම්, අද අඬන්නේ ඊයේ හැඬු දෙයකටම නම්, ඒ විදිහටම නම්, අද හූල්ලනවා නම් හූල්ලන්නේ ගිය සතියේ හූල්ලපු දේවල් වලටම නම්, අද බය වෙන්නේ ගිය අවුරුද්දේ බය වුණු දේවල් වලටම නම්, මෙතන ඉන්නේ අලුත් කෙනෙක් කියා කොහොමද කියන්නේ? කවද්ද අපි අලුත් වෙන්නේ? එහෙම දැඩි අවශ්‍යතාවයක් තියෙනවද අලුත් කෙනෙකු වෙන්න? භාවනාවේ අංශ දෙකක් තිබෙනවා. අප ආසා තිබෙන, දන්න, හඳුනන සමත විපස්සනා කියා. ඒතර සමතේ තනි කරගත්තොත්, උදකලා කරලා තනිකර සමතේ ගත්තොත්, සමතේන් කරන්නේ අලුත් පෙනුමක් දෙන එක. මේ හැම දෙයකටම අලුත් පෙනුමක්, අලුත් ඇඳුමක් දෙනවා. බාහිරින්. හැබැයි අලුත් පෙනුම ඇතුලේ අභ්‍යන්තරේ අර පරණ ගින්නම තමයි ඇවිලෙන්නේ. හැබැයි එළියෙන් නිවිල. එළියෙන් නිවිච්ච පාටක්, නිවිච්ච ඇඳුමක්, නිවිච්ච පෙනුමක්. නමුත් ඒ අභ්‍යන්තරයේ ගිනි පුපුරු, අර පරණ ගින්නේම ගිනි පුපුරු. විපස්සනාවෙන් කරන්නේ අන අභ්‍යන්තරයෙන් පුද්ගලයා වෙනස් කරනවා. ඇතුළට ගිහිල්ලා එළියට අත ගහන්න යන්නේ විපස්සනාව. යනවා ඇතුළට. ඒ තමයි විපස්සනා කියන වචනේ එක තේරුමක්. විනිවිද යනවා. විනිවිද යනවා. ගිහිල්ලා ඇතුළෙන්ම නිවනවා. අභ්‍යන්තරයේ ආකෘතියම සංවිතියම ව්‍යුහයම වෙනස් කරනවා. එළිය ගැන විපස්සනාව එච්චරම කරදර වෙන්නේ නැහැ. මොකද අභ්‍යන්තරයේ වෙනස් කරාම බාහිරේ නිතැතින්ම වෙනස් වෙනවා. හිතන ආකාරය, දකින ආකාරය, කල්පනා කරන ආකාරය, ප්‍රතික්‍රියා කරන ආකාරය, මේවා තමා ප්‍රශ්න ඇති කරන්නේ, දුක ඇති කරන්නේ, ආවේග ඇති කරන්නේ. ආවේග කොහෙවත් ඉඳලා එනව නෙමෙයි. ඒවා කොහෙවත් නැහැ. ආවේග ලැයිස්තුවක් කෙනෙකුට හදන්න පුළුවන්. මොනවද තියෙන ආවේග, මොනවද එන ආවේග කිව්වහම ආශාවෙන් පටන්ගෙන කෑදරකම හරහා, ලෝභය හරහා, පෙරේතකම හරහා, කැමැත්ත හරහා, ආදරය හරහා, ඇල්ම හරහා, ස්නේහය, ප්‍රේමය, මේ සියල්ල හරහා ගිහිල්ලා නුරුස්නා බව, ගැටීම, කෝපය, ක්‍රෝධය, පටිගය, වෛරය, ද්වේෂය, ඔය සියල්ල ඔතෙන්ට එනකල් ඔය අතර කොපමණ ආවේග හැඟීම් තියෙනවද අත්දකින්නවද? හැබැයි මේවා කොහෙවත් ඉඳලා එන දේවල් නෙවෙයි. කොහෙවත් මේ මිනිස්සයා ඇතුලේ ආවේග ගබඩාවක් නැහැ. මෙන්න මෙතන තමයි ආවේග තියෙන්නේ. ආවේග ගබඩාව, ආවේග ලැබුම්හල, ආවේග කබඩ් එක, ලාච්චුව, එහෙම බෑග් එක එහෙම කියලා පෙන්වන්න තැනක් මිනිස්සයාගේ නැහැ. නැති වුණත් සාමාන්‍ය ආකල්පයේ තමයි මේවා ඔක්කොම අපි ඇතුලේ තියෙනවා. වරින් වර එක එක මතුවෙනවා කියන එක. නෑ, එහෙම කිව්වට වරදක් නෑ. නමුත් ඇත්ත මොකද්ද? ආවේග කියන්නේ නිෂ්පාදනයක්. නිෂ්පාදනයක්. ඒ මොහොතේ මනස විසින් කරනු ලබන නිෂ්පාදනයකට තමා ආවේග කියන්නේ. මොහොතින් මොහොත මනස නිෂ්පාදනයක යෙදෙනවා. මනස කියන්නේ නිෂ්පාදනාගාරයක්. ඒ යාන්ත්‍රණයට තමා සිතීම කියන්නේ. සිතීම නැමැති යාන්ත්‍රණය මනස නැමැති නිෂ්පාදනාගාරය තුල ආවේග නැමැති නිෂ්පාදනයන් කරනවා. මනස කියන්නේ නිෂ්පාදනාගාරයකට, සිතීම කියන්නේ යාන්ත්‍රණයට, තාක්ෂණයට. ඒ ඵල තමයි ආවේග. අතුරු ඵල. ඒතවය වාහනයක දුම්බටෙන් දුම් වෙනවා වගේ නැත්තම් සද්ද ඇහෙන්නේ. දැන් වාහනයක වාහනයක් පන ගැන්වුවාම පාරේ යනකොට දුම දානවා, පේනවා, දැනෙනවා. ඒකම වාහනේ සද්ද ඇහෙනවා, යන්ත්‍රේ වැඩ කරන. හැබැයි ওই දෙකටම නෙමේ වාහනේ පණ ගැන්වුවේ. දුන් දාන දදා ඉන්නවත්, සද්ද කර කර ඉන්නවත් නෙමෙයිනේ. ඒ දෙකම අවශ්‍ය නැහැ. සද්ද ඕනෙත් නැහැ, දුම ඕනෙත් නැහැ. ගමනක් යන්නයි ඕනේ. හැබැයි ගමන යන්න බෑ දුන් දාන්න නැතුව, සද්ද කරන්නේ නැතිව. අතුරුඵල. ඒ වගේ මේ අපි හිතන්නේ ආවේග ඇති කරගන්න ඕනි කියලා නෙවෙයි, තරහ ගන්න ඕනි කියලා නෙවෙයි හිතන්නේ. නමුත් මොනයම්මෝ හේතුවකට මේ සිතීමේ යාන්ත්‍රණය පටන් ගත්තාම අන්න අර අතුරු ඵල, අතුරු නිෂ්පාදන එළියට එනවා. වාහනේ කොහෙවත් නොගියත් එක තැන පණ ගන්නලා තිබ්බත් සද්දේ ඇහෙනවා, දුමදාන. ඒ වගේ අන්තිමට අපි හිතූ දෙයක් නැහැ. හිතලා හිතලා අපි ලබාගත්ත දෙයක් නැහැ. නමුත් ආවේගශීලී වෙලා තියෙනවා. බොහෝ විට කල්යාණ මිත්‍රවරුනි, මේ තමා සිතීමෙන් අපි නෙලා ගන්න අස්වැන්න, ආවේග. වෙන ලොකු අස්වැන්නක් ඵලයක් අපි නෙලාගෙන නැහැ. ජීවිතේ පුරාම අපි හිත හිත හිටියට. සිතමින් සිතමින් සහ සිතමින්ම හිටියට. කුමක්ද මේ සිතීමෙන් මෙපමණ මේසා දීර්ඝ වූ කාලයක් කල්පනා කිරීමෙන් ලබාගෙන තියෙන ඵලය නෙලාගෙන තිබෙන අස්වැන්න. වරින් වර ආවේගශීලී වී තිබෙනවා. කෝප වී තිබෙනවා, බය වී තිබෙනවා, ලැජ්ජා වී තිබෙනවා. ශෝකයටපත් වෙලා තියෙනවා. හුදකලා වී තිබෙනවා, පාළුව. මේ තමයි වෙන ප්‍රතිඵලයක් කියන්න පුළුවන්ද? ජීවිතේ මොනවා නොකලත් සිතීම කෙරෙනවා. වෙන කිසිම දෙයක් නොකලත් මොනම දෙයක්වත් කරන්න බැරි තැනක හිටියත් සිත නැවතිලා නැහැ. සිතීමේ යාන්ත්‍රණය යනවා දිගටම. ඒ මැෂින් එක වැඩ කරනවා, යන්ත්‍රය වැඩ කරනවා. කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. භෞතික හේතු නිසා හෝ නීති නිසා හෝ අහන්න කෙනෙක් නැතිකම නිසා අපිට කතා කරගන්න බෑ. කවුරුවත් අහන්න නැත්තම් තනියම කියවන්න බෑ. එක්ක නීතියක් තියෙනවා කතා කරන්න එපා කියලා. එහෙම නැත්තම් යම් යම් කායික ආබාධ නිසා කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. තැනක හිර වෙලා ඉන්නවා ඇවිදින්න බෑ. එහෙම නැත්නම් ආබාධයක් නිසා ඇවිදින්න බෑ. ආබාධයක් නිසා වැඩ කරන්න බෑ. ඒතර මේ ශරීරය කියන යන්ත්‍රයත් අක්‍රියාකාරී කිසියම් දුරකට කතාවත් නැවතිලා, නමුත් මනස සිතීම වැඩ කරනවා. ජීවිතේ වැඩිපුරම මිනිස්සෙකු කර තිබෙන්නේ කුමක්ද? සිතීම. වැඩිපුරම මුළු ජීවිත කාලයෙන් 99%කට වැඩිය සිතීම තමයි. අවදියෙන් සිටින විටත් හිතනවා, නිදාගත්තාමත් හිතනවා. ඉතින් එහෙමනම් මේසා දීර්ඝ වූ ආයෝජනයකින් අපිට ලැබිලා තියෙන ලාභය මොකද්ද? දැන් වැඩිම ආයෝජනයක් කරලා තියෙන්නේ සිතීමට. මිනිස්සු වෙන කිසිම දෙයකට එපමණ ආයෝජනයක් කරන්නේ නැහැ. කාලය පැත්තෙන්, ශ්‍රමය පැත්තෙන්, දැනුම පැත්තෙන්, දන්නා සියලුම දැනුම උපයෝගී කරගෙන හිතනවා. කියවන පත්‍ර, අහන ප්‍රවෘත්ති, කතාබහ, අධ්‍යාපනයේ මේ සියල්ල අරගෙන කරන්න හිතන එකේ සියල්ල අමුද්‍රව්‍ය විදිහට අරගෙන හිතනවා. කාලේ දීර්ඝ කාලයක් ගන්නවා හිතන්න. හිතන්න ශක්තිය අවශ්‍යයි. තර වැඩිපුරම ශක්තිය වැය කරමින්, වැඩිපුරම කාලයත් වැය කරමින්, උපරිම දැනුමත් පාවිච්චි කරමින් කළ මේ චින්තනය නැමැති ආයෝජනයේ කුමක්ද ලැබී තිබෙන ලාභය? අබාලාභ බලන්න. අවුරුද්ද අන්තිමට තරම් හොඳ තවත් කාලයක් නැහැ. ශේෂය බලන්න, ඉතිරිය බලන්න, ලාභලාභ බලන්න. මොකද්ද මේ අවුරුද්ද අන්තිමට අපිට ලැබිලා තියෙන ලාභය? මේ අවුරුද්ද පුරාම හිතලා 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 365 දවසේ මේ හිතුවා, දිවා රාත්‍රී හිතුවා, සතිය දවස්වල, සතියන්තේ වැඩ කරන දවස්, නිමාඩු දවස්, පෝය දවස්, මේ හැම දවසකම හිතලා 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 ඒ සිතීම නැමැති ආයෝජනයෙන් වැපිරීමෙන් මොනවද අත්පත් කරගෙන තිබෙන ප්‍රතිලාභ? අනස නැමැති කර්මාන්ත ශාලාව, නිෂ්පාදනාගාරය, ඒ ආයතනය, දනේ නැමැති යාන්ත්‍රණය, ඒ චින්තනය කියන යාන්ත්‍රය වැඩ කරනවා යන්ත්‍රයට ඕනේ විදිහට. ආට ඕනේ විදිහටද හිතන්නේ? ඉවින්ම ආඩම්බරයෙන් සහ අහංකාරයෙන්, එමෙන්ම අභිමානයෙන් කරන ප්‍රකාශයක් තමයි තමන්ට ඕන දේ තමයි හිතන්නේ මට ඕන දේ තමයි මම හිතන්නේ එතනිනුත් එහාට ගිහිල්ලා අපි කියනවා මට ඕන දේ තමයි මා කරන්නේ මට ඕන දේ තමයි මා කියන්නේ කියලා හැබැයි ඒවා ඇත්ත නොවෙන්න පුළුවන් අපිට ඕන දේම අපිට කරන්න ලැබෙන්නේ නැහැ ඒ කරන්න ගියාම විවිධ ගැටලු බාධා එනවා අපිට ඕන දේම කී කී ඉන්නත් බෑ එකක් දෙකක් කියන්න පුළුවන් ඉතින් ඊට පස්සේ දිගටම අපිට ඕන දේම කී කී ඉන්න බෑ ඉසා තමයි කියන්නේ මට ඕන දේ කියන්න දෙන්න මට ඕන දේ කරන්න දෙන්න අන්න එතනදී අපිට සිදු වෙනවා අනිත් අයගේ අවසරය ගන්න මට ඕන දේ කියන්න දෙන්න මට කියන්න දෙන්න මට කතා කරන්න දෙන්න මට ඕන දේ කරන්න දෙන්න දැන් එතනදී පේනවා අපිට නෑ නිදහසක් අපිට ඕන දේ කියන්නත් අපිට ඕන දේ කරන්නත් හැබැයි අහංකාරකමක් තිබෙනවා මානයක් තිබෙනවා පුහු මානයක් ඒක ඇත්ත මානයක් නෙවෙයි මට ඕන දේ තමයි මා කියන්නේ මට ඕන දේ තමයි මා කරන්නේ ප්‍රකාශයන් දෙකම එන්නේ මානේ අහංකාරකම යථාර්ථයේ නෙමෙයි යථාර්ථය දන්නවා එහෙම කරන්න බැරි බව එහෙම කියන්නත් බැරි බව යථාර්ථය දන්නවා ඉතින් යථාර්ථය වහගෙන යථාර්ථයට මුණ නොදී යථාර්ථය පිළිගන්නේ නැතුව ඇත්තට පිටුපාල අහංකාරය මානය මෝඩකම හිතනවා තමන්ට ඕනේදී කියන්න පුළුවන් කරන්න පුළුවන් කිය. ඒ සිතිවිල්ලක් පමණයි. මෝඩ සිතිවිල්ලක් පමණයි. පුහු සිතිවිල්ලක් පමණයි. ප්‍රායෝගිකව සැබෑ නොවන ලස්සන සිහිනයක් පමණයි. ඒ සිහිනය ඇතුලේ අර මෝඩකම මානය අර අහංකාරකම ජීවත් වෙනවා මේ අහංකාරකම මානය මෝඩකම හැමදෑම ජීවත් වුනේ හීනයක් ඇතුලේ යථාර්ථය නෙමෙයි යථාර්ථයට හීන අවශ්‍ය නැහැ සත්‍යයට හීන දකින්න අවශ්‍ය නැහැ හීන අවශ්‍ය වෙන්නේ මායාවට හීනයක් දකින්න අවශ්‍ය වෙන්නේ හැම විටම අන්ධකාරයට අන්ධකාරයේ තමා හීන දකින්නේ අන්ධකාරයේ තමා හීන මවන්නේ අඳුර තමා හීන බලන්නේ ආලෝකයට හීනයක් නැහැ ආලෝකයට හීනයක් අවශ්‍යත් නැහැ ආලෝකේ හීනයක් ඇතුළේ ජීවත් වෙන්නෙත් නැහැ හීනයකට බෑ ආලෝකයත් එක්ක ඉන්න ආලෝකේ පහළ වෙනවද හීනය ඉවර වෙනවා අඳුරේ දුටු සිහිනයක් තමා අන්ධකාරයේ දකින ස්වප්නයක් තමා මට පුළුවන් මට ඕන දේ කරන්න මට පිළිවන් මා රිසි දේ කියන්න අභ්‍යන්තරයට ඇවිල්ලා ඒක බැරි වෙනකොට අපි ඒ වැරද්ද අනිත් අය පිට දාලා මගේ නිදහස සීමා කරනවා අපේ නිදහස සීමා කරනවා අනවශ්‍ය බලපෑම් කරනවා මේ මේ ආදී චෝදනා පැමිණිලි දෝෂාරෝපණ කරමින් අපි අභ්‍යන්තරයට යනවා ගිහිල්ලා හිතනවා කාටවත් බෑ සීමා දාන්න මට ඕනේ දේ හිතන එක නවත්තන්න කතා කරන එක නවත්තන්න පුළුවන්. ඔවා කියන්න එපා. මෙහි ඔය කතා කරන්න එපා. නිශ්ශබ්දව ඉන්න. ඔය දේවල් කරන්න එපා. හැසිරීම පාලනය කරන්න. එහෙම නීති දාන්න පුළුවන්. බය කරන්න පුළුවන්. දඬුවම් දෙන්න පුළුවන්. ආදරෙන් කියන්න පුළුවන්. වචනේට සහ කායික හැසිරීමට සීමා දාන්න අනිත් අයට පුළුවන්. හැබැයි චින්තනයේට බෑ කියන මෝඩ කල්පනාවේ තමයි සාමාන්‍ය මිනිස්සයා ඉන්නේ. කොහොමද ආවල් දෙ හිතන්න එපා කියන්නේ මම හිතනවා මම හිතනවා මට ඕනේ දෙ. පුළුවන් නම් නවත්තන්න. පුළුවන් ද නවත්තන්න කාටවත්? අපි හිතනවා බෑ කියලා. කවුරුවත් නවත්තන්න ඕනේ නැහැ ඇවිල්ලා. කවුරුවත් පිටින් ඇවිල්ලා නවත්තන්න ඕනේ නැහැ. අපිට බෑ, අපිට ඕනේ දෙයක් අපිට අවශ්‍ය තරම් කාලයක් දිගටම එකම විදිහට හිතමින් ඉන්න පුළුවන්. කාටද පුළුවන්? තමන් කැමති දෙයක් ගැන තමන් කැමති කාලයක් කැමති විදිහටම හිත හිතී ඉන්න. ඒ හිතන විදිය වෙනස් කරගන්න නැතුව, හිතන මාතෘකාව වෙනස් කරගන්න නැතුව, යම්තාක් දුරකට කාලයකට හිතන්න ඕනද, ඒ තාක් කාලයක් හිතන්න පුළුවන්ද? ඉතාම කැමති දෙයක් ගන්න අකමැති දේවල් පැත්තකින් දාන්න, තමන් ඉතාම කැමති දෙයක් හොඳටම රසවත් මාතෘකාවක්, නැවුම් මාතෘකාවක්, පිළුණුණු දෙයක් නෙවෙයි, ඒ මාතෘකාව අරගෙන ඒ ගැනම, ඒ මාතෘකාව ගැනම, ඒ තේමාව ගැනම පමණ වෙලාවක් නොකැඩී වෙනස් නොවී හිතන්න පුළුවන්ද? ඒ හිතන විදිහ වෙනස් කරගන්න නැතුව ඒ දෙයට කැමති නම් ඒ කැමැත්ත දිගටම තියාගෙන, ආශාව දිගටම තියාගෙන හිතන්න පුළුවන්ද? පැයක් හිතන්න පුළුවන්ද? භාගයක්, විනාඩි පහක්, විනාඩියක්. ඒ බැරි බවනේ භාවනාවේදී අපිට පේන්නේ, එක විදිහකට හිත තියන් ඉන්න බෑ කියන එක. නම් මාතෘකාවලට අපි පණිනවා දන්නේ නැතුව. අපි පටන් ගන්න එකක් ගැන හිතන්නේ, එක දෙයක් ගැන, එක කෙනෙක් ගැන. හැබැයි ටික වෙලාවකින් අපිම දන්නේ අපි දැන් හිතන්නේ වෙනම කෙනෙක් ගැන, වෙනම දෙයක් ගැන, වෙනම කාරණයක්. කොහොමද මේ මාතෘකා වෙනස් කළේ? කවුද වෙනස් කළේ? කොයි වෙලාවෙද වෙනස් වුනේ? අපිට නෑ ඒ ගැන දැනීමක්. දැනගෙන නෙවෙයි අපිට ඕනුන් නෑ වෙනස් වෙන්න, වෙනස් කරන්න. හැබැයි වෙනස් වෙලා දැන්, දැන් වෙනම මාතෘකාවක් ගැන ඉන්නේ, වෙනම මානසික මට්ටමක ඉන්නේ. දැන් සතුටින් නෙමෙයි ඉන්නේ, ඇල්ලුවෙන් නෙමෙයි ඉන්නේ. ඒ තමයි ඇත්ත. දැන් මේ ඇත්ත අපි දකින්න කැමති නෑ අර පුහු අහංකාරයේ සහ අභිමානයේ නිසා. පිට ඕනේ දෙයක් කියන්නත් බෑ, කරන්නත් බෑ, අඳුම ගානේ හිතන්නත් බෑ. අපි කවුද? කවුද? නැදීන්නේ මොනවද පුළුවන් අපිට? මේ කාරණේට කාටවත් බනින්න බෑනේ. අනිත් හැම දෙයකටම බනින්න පුළුවන්. දැන් මෙතෙන්ට එනකොට කාට බනින්නද? මට ඕනි දෙයක් මට හිතාගන්න බෑ. කවුද ඒකට වැරදි? කවුද වග කියන්නේ? කාටද හදන්න පුළුවන් ඒදී? කවුරුවත් නැහැ. අනාතයි. අනාතයි. අසරණයි. නිසා තමා මේ ජීවිතය පිළිබඳව, ලෝකයේ පිළිබඳව දහමේ කරන විග්‍රහයක්. අත්තානෝ ලෝකෝ අනපිස්සරෝ. පිහිටක් නෑ, අනාතයි. පිහිට වෙන්න කෙනෙකුත් නෑ, අනපිස්සරෝ. පිහිට වෙන්න කෙනෙකුත් නෑ, ගැලවුම් කරුවෙකුත් නැහැ. මනස නැමැති ආයතනය, නිෂ්පාදනාගාරය, ඒ කර්මාන්ත ශාලාව, වර්ක්ෂොප් එක, මනස, මනින්ද්‍රිය, චින්තනය නැමැති යන්ත්‍රය, ඒ යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ආට ඕන හැටියට කෙරෙනවා. ඒ යන්ත්‍රයට ඕන හැටියට තමයි යන්ත්‍රය වැඩ කරන්නේ. යන්ත්‍රය අතීතේ හිතන්න පටන් ගත්තාම අතීතේ හිතනවා. අනාගතේ හිතන්න පටන් ගත්තාම අනාගතේ හිතනවා. අනාගතේ හිතේ ඉඳලා අපව අතීතේ හිතන්න ඕනි කිව්වහම ආය අතීතේ හිතන්න පටන් ගන්නවා. මේ වැදගත් වටිනා ආයතනය කර්මාන්ත ශාලාව වැඩිපුරම වැඩ කරන කර්මාන්ත ශාලාව මේ ආයතන හයින් අනිත් ආයතන පහම අනිත් කර්මාන්ත ශාලා පහම නිමාඩු ගන්නවා දවසකට පැය කීපයක්. පැය 24ම වැඩ කරන්නේ අනිත් කර්මාන්ත ශාලා එකක්වත්. මේ මනින්ද්‍රිය තමයි පැය 24ම වැඩ කරන්නේ. ජීවිතේ පුරාවටම එක නිරපරාදේ කිසිම පළක් නැතිව ප්‍රයෝජනයක් නැතිව ඔහි ගෙවි ගෙවි යනවා. ගානකුත් නැහැ. ගානක් නැත්තේ අපිට ලණුවක් දීලා තියෙන හින්දා අපි කැමති එකක් හිතන්න පුළුවන් කියලා. එහෙම ලණුවක් අපිට දීලා ඒ ලණුව අපි ගිල්ලලා අපි මායාවේ ඒ රැවටිල්ලේ ඒ මුලාවේ ඒ වලේ වැටිලා බරපතල කමන වැටි නොවැටෙහි ඔහි යන්ත්‍රයට අනුව අපි කරකිනවා. දැන් අපේ தত্ত্বය මොකක්ද? ඇත්ත தত্ত্বය අපි නෙමේ මේ යන්ත්‍රේ ක්‍රියා කරන කෙනා අපි නෙමෙයි. අපිට සිදු වෙලා තිබෙනවා මේ යන්ත්‍රේ පුංචි දතිරෝධයක් බවට පත් වෙන. ඒ තමයි වර්තමාන ඇත්ත. ඔබ සහ මම මොන තරාතිරමේ හිටියත් මොන තත්වක හිටියත් කාට ලොක්කෙක් වුණත් කාට නායකයෙක් වුණත් කාට ප්‍රධානීෙක් වුණත් අපි ඇතුලේ අපි තුලම පත් වෙලා තියෙන්නේ මනින්ද්‍රිය කියන ආයතනයේ කර්මාන්ත ශාලාවේ චින්තනයේ නැමැති යාන්ත්‍රණයේ පුංචි දතිරෝධයක් වෙලා ඒ යාන්ත්‍රය කැරකෙන පැත්තට කරකැවෙන්න. ඒ අතීතයට කරකැවෙනකොට අපිත් අතීතයට යනවා. අනාගතයට කරකැවෙනකොට අපි අනාගතයට යනවා. දුක නිස්පාදනය කරනකොට අපිට ඒ දුක විඳින්න වෙනවා. බය හදනකොට අපිට බය වෙන්න වෙනවා. ශෝකය හදනකොට අපිට අඬන්න වෙනවා. හූල්ලන්න වෙනවා. ආදරය, කෑදරකම, පෙරේතකම හදනකොට අපිට කෙලගිලින්න වෙනවා. මේ තමයි අපිට වෙන දේ. කවුරුවත් හදන බයකට නෙමෙයි අපි බය වෙන්නේ. කාටවත් බෑ අපිව බය කරන්න. අපේම හිතට හැර අපි අවසාන වශයෙන් බියටපත් වෙන්නේ අපේම හිතට. අවසාන වශයෙන් අපි ද්වේෂ කරන්නේ අපේම සිතිවිල්ලකට. කාටවත් නෙමෙයි. හිතේ ඒ කාරණේ අපිට කියන්නේ හංගලා අපිට පෙන්නනවා එළියේ ඉන්න හතුරෙක්ව. එළියේ ඉන්න තරහකරුවෙක්ව පෙන්නනවා අපිට. එළියේ ඉන්න තරඟකරුවෙක්. ඒ පෙන්නන්නේ හිත. පෙන්නලා අපිට කියනවා එයා තමයි ඔක්කොම ප්‍රශ්නවලට හේතුව. එයා තමයි කරදර කරන්නේ. ඔබ අසහනයෙන් ඉන්නේ එයා නිසා. එයාට ද්වේෂ කරන්න. එහෙම කිව්වහම අපි ද්වේෂ කරන්න පටන් ගන්නවා. එහෙම හිත කිව්වහම අපි තුල නෑ විචාරශීලීත්වයක්, විමසා බලන ගතියක්, කල්පනා කරන්න පුළුවන් හැකියාවක්. මේ ඇත්තද? මෙයා කියන්නේ ඇත්තද? ඊම විචාරයකින් තොරව, විමසා බැලීමකින් තොරව, කල්පනා කිරීමකින් හෝ මෙනෙහි කිරීමකින් තොරව 100%ක් අප පිළිගන්නවා මේ මනස කියන දේ. කවුරුවත් කියන දෙයක් අපි ඒ විදිහට පිළිගන්නේ. එබඳු භක්තියක් හෝ ශ්‍රද්ධාවක් අපිට වෙන කිසිම කෙනෙක් ගැන නෑ. මේ තමයි ඇත්ත. තමන්ගෙම මනස ගැන තිබෙන තරම් භක්තියක් හෝ ශ්‍රද්ධාවක් වෙන කිසිම කෙනෙක් ගැන නෑ. ඒ නිසා තමයි අපිට අමාරු සැබෑ ශ්‍රද්ධාවට එන්න. ආකාරවතී ශ්‍රද්ධා කියන්නේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට එන්න අපිට අමාරු මේ නිසා. එන්න දෙන්නේ නැත්තේ ඇයි? අන්ධ භක්තිය නිසා. කාට තියෙන අන්ධ භක්තියද? මනසට තියෙන අන්ධ භක්තියද? එතනින් ගැලවෙන එක තමයි අමාරුම දේ. සැබෑම අන්ධ භක්තිය තියෙන්නේ එතන. බාහිර ඇදහිලි ගැන නෙමෙයි, දෙවියන් ගැන නෙමෙයි, යක්කු පෙරේතෝ ගැන නෙමෙයි. ඒව ගැන තියෙන ඇදහිීම අත්හරින එක ලේසි. ඒවා අපි අදහන්නේත් ඒවට යට වෙලා ඉන්නෙත් සිතිවිලි වලට අපි වහල් වෙලා ඉන්න නිසා. සිතිවිල්ලක් තමයි අපිට කියන්නේ මේක අදහන්න, මේ විශ්වාස කරන්න, මේකට වඳින්න. සිතිවිල්ලක් අපිට කිව්වේ නැත්තම් මෙයාට ගරු කරන්න, මෙයාට වඳින්න, අපි වඳින්නේ නැහැ. කවුරු කිව්වත්, ලෝකෙම කිව්වත් අපිට හිතුන් නැත්තම් වඳින්න, අපි වඳින්නේ නැහැ. අපිට හිතුන් නැත්තම් ගරු කරන්න, අපි ගරු කරන්නේ නැහැ. අපලවා යම් යම් දේවල් වලට ගරු කරවන්නේ අපේ හිත, සිතිවිල්ල. එතර අපි ඇත්තටම ගරු කරලා තියෙන්නේ අපේ සිතිවිල්ලකට. අපි අපේ භක්තියේ තියෙන්නේ අපේ සිතිවිල්ලට. අපි වහල් වෙලා ඉන්නේ අපේ සිතිවිලි වලට. ඒක අන්ධ භක්තිය. සැබෑම අන්ධ භක්තිය තියෙන්නේ එතන. සැබෑම වහල්කම. ඒක ඇතුලේ ඉඳගෙන මේ ආධ්‍යාත්මිකව අපි අන්ධයි. ආධ්‍යාත්මික වාපේ තියෙන අන්ධ භක්තියක්. ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර වශයෙන් හල් ඒ වහල් බව සහ අන්ධ බව නිසා අපි බාහිර වශයෙන් මෝඩකම් කරනවා. ඒ බාහිර කරන මෝඩකම් එච්චර ගණන් ගන්න එපා. මේක ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අපිට එන්න බැරි ආකාරවතී සද්ධාවට මේ අමූලිකා ශ්‍රද්ධා නිසා, අන්ධ භක්තිය නිසා. එන්න දෙන්නේ නැහැ. එන්න කැමතිත් නෑ. අපි කැමති මේ අන්ධකාර හිරකූඩුව ඇතුළේ ඉඳගෙන හීනයක් බල බල ඉන්න. ඒක ආරක්ෂිතයි, සුරක්ෂිතයි. එහෙමයි අන්ධකාරය ඇතුළේ හීනයක ජීවත් වීම. බිත්තර කටුව කඩාගෙන එළියට එන්න එක සූදුවක්. එක පැත්තකින් සූදුවක් වගේ. මේ තමන්ට තියෙන රැකවරණය බිත්තර කටුව. ඒක ඇතුලේ කලවරයි, අන්ධකාර හිර වෙලා ඉන්නේ. හැබැයි ඒක තමයි ලෝකය. මොහොතකට හිතන්න බිත්තරයක් ඇතුලේ ඉන්න ජීවියා තියෙන ආරක්ෂාව තමයි බිත්තර කටුව. ඒක ඇතුලේ කරුවලා හිර වෙලා ඉන්නේ. ඒ තමයි ලෝකයත්. ඒ අන්ධකාරය තමයි ලෝකය. ඒ වහල් බව තමයි ජීවිතය. බිත්තර කටුව තමයි සීමාව. හැබැයි ඒක කැඩුවොත්, පුපුරවගත්තොත් අන්න එන්න පුළුවන් අනන්ත වූ විශ්වයට. විශ්වයට සීමාවක් නැහැ. මේ අනන්ත වූ විශ්වය අඬ ගහනවා එන්න කියලා. හැබැයි විශ්වයට බෑ ඇවිල්ලා මේක කඩලා අපි එළියට ගන්න. ආලෝකය හැම පැත්තෙම කියනවා මං ඉන්නවා. ඔබ අන්ධකාරයයි දුක් විඳින්නේ. අන්ධකාරේන ඕනද්දා. මොකටද මේ අන්ධකාරය ගිලිලා ඉන්නේ? පදීපන්න ගවෙස්සට ආලෝකය හොයාගන්න නැතුව. ආලෝකය අපිට කියනවා මට එන්න ඉඩ දෙන්න. ඔබ දකින්න සිහිනය නිසා මට එන්න බෑ. ඔබ හීනයක් දකින්න අන්ධකාරය ඇතුලේ. ඇහැරෙන්න. ඇහැරෙන්න. ආලෝකයට අවදි වෙන්න. අත්හරින්න සිතිවිල්ල. මෙතන අත්හරින්න තියෙන්නේ අවසාන වශයෙන් සිතිවිල්ලක් පමණයි කල්යාණ මිත්‍රවරුනි. අත්හරින්න තියෙන්නේ පුංචිම පුංචි සිතිවිල්ලක් පමණයි. සිතිවිල්ලකින් අත්හරින්න නැතිව මොනවා අත්හැරියත් එතන අත්හැරීමක් වෙලා නැහැ. සිතිවිලි වලින් අල්ලගෙන නම් ඉන්නේ. අපි සිතිවිලි වල එල්ලීලා නම් ඉන්නේ. සිතිවිලි ග්‍රහණය කරගෙන නම් ඉන්නේ. මෙන්න මම හිතන විදිය මෙහෙමයි, මගේ හැටි මෙහෙමයි, මං කල්පනා කරන්නේ මේ විදිහට. සිතිවිලි අල්ලගෙන ඉන්න කල් ඉන්නේ යම් තාක් කල්ද, ඒ තාක් කල් අපි සැබෑ අත්හැරීමක් කරලා නැහැ. අපි අත්හැරිය දේවල් වල ලයිස්තුවක් හදන්න පුළුවන්. මෙච්චර මුදලක් අත්හැරලා තියෙනවා, මෙච්චර දීලා තියෙනවා, මෙච්චර ඇඳුම් අත්හැරලා තියෙනවා, ඉඩම් අත්හැරලා තියෙනවා. ලොකු ලයිස්තුවක් හදන්න පුළුවන්. තව ඉස්සරහට අත්හරින්න බලාපොරොත්තු වෙන දේවල්, දෙන්න බලාපොරොත්තු වෙන දේවල්. හැබැයි කිසිම අත්හැරීමක සැබෑ නිස්සරණයක්, සැනසිල්ලක් අපිට අත්දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි? අත්හැරීමත් එක්ක ලැබෙන පළවෙනිම ප්‍රතිලාභය තමයි නිර්භීතකම. බය නැති වෙනවා. අපි තාම බයෙන් නම් ඉන්නේ. අත්හැරීමක් වෙලා නැහැ. දැන් අපි තවත් ගැන මෙනෙහි කළ යුතුව තිබෙනවා. දහම අපිට කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, සංකල්ප අතරින්. සංකල්පයකින් තමයි හැම දෙයකම අපි එල්ලිලා ඉන්නේ, සිතිවිල්ලකින්. ඒ නිසා නෙක්ඛම්මය, නික්මීම, අතහැරීම සිතිවිල්ලකින් කරන්න තියෙන දෙයක්. ඒතර භෞතික වශයෙන් අත්හැරීම වෙනම දෙයක්. භෞතික වශයෙන් දානය, පරිත්‍යාගය, කැපකිරීම ඉවිලි වලින් අත්හැරිය නැත්නම් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. අමාරුම දේ සිතිවිලි අත්හැරීම. කොයි දේ අත්හරින්නත් අමාරුයි. අමාරුම දේ සිතීම අත්හැරීමනේ. මොනවා අත්හැරියත් කතා නොකර ඉන්න පුළුවන්. ඒකත් අත්හැරිය කියන්නේ. ඒකත් අමාරුයි. නිශ්ශබ්ද වෙන්න එක මිනිස්සයාට ලේසි නැහැ. කොපමණ අමාරුවෙන්ද අපි කතා කරන්න පුරුදු වුණේ? කොපමණ අමාරුවෙන්ද භාෂාව ඉගෙන ගත්තේ? දෙක භාෂාවක් නෙමෙයි, අපි තුන භාෂා දෙකක් තුනක් දන්නවා කියලා. එතකොට ඒක අතරින් එක ලේසි නෑ. ඒ ඔක්කොම අතරින් නෑ නිශ්ශබ්දව ඉන්නකොට හොඩියේ ඉඳලා. ඊට වඩා අමාරුයි සිතීම අත්හැරීම. සිතීම අත්හැරිය නැත්තම් අපි ඉන්නේ චින්තනය නැමැති බිත්තර කටුව ඇතුලේ. අපේම සිතිවිලි නැමැති බිත්තර කටුව ඇතුලේ. සිතිවිලි මොනවද දන්නේ? ඇල්ල දන්නවා කියන සිතිවිල්ලක් තියෙනවා. හැම එකක්ම දන්නවා. ඒ දන්නවා කියන සිතිවිල්ල මිස දැනීමක් එතන නැහැ. දැනීම එකක්. දන්නවා කියලා හිතන එක තව දෙයක්. එතර දැනීම වෙනුවට දන්නවා කියන සිතිවිල්ලේ මායාවට අහුවෙලා ඉවත් වෙනවා. නකාරණා ඇති විෂයන් ගණනාවක් පිළිබඳව පරතරයට දන්නව ඇති. මේ සියලුම දේ අවසාන වශයෙන් අතීතයට සම්බන්ධයි. ඔය දැනීම අතීත නිෂ්පාදනයක්. ඊයේ දැනගත්ත දේ, පෙරේද දැනගත්ත දේ, ගිය මාසේ, ගිය අවුරුද්දේ, ඕඩිය පන්තියේ, දැන් මේ විදිහට අතීතයට සම්බන්ධයි. සකලවිධ වූ දැනුම් සම්භාරයේම අතීත නිෂ්පාදනයක්, අතීත සෙවණැල්ලක්. ඒ ඇතුලේ ජීවත් වෙන කෙනා ඉන්නේ අතීතයේ. පිලුණු වෙච්ච දැනුමක. මේ මොහොත නැවුම්. නැවුම් කියා යමක් විශ්වයේ තිබෙනවාද එය තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි නැවත නැවතත් අවධාරණය කරන්න කැමති නැවුම් බව කොහෙවත් නැහැ හිමාල කන්ද උඩවත් වෙන කැලයක් ඇතුලේවත් ගල් ගුහාවක් ඇතුලේවත් කොහෙවත් නැහැ නැවුම් බව තියෙන්නේ මෙතන මෙතන මේ මොහොතේ මේ මොහොත නැවුම් මෙතන නැවුම් අද නැවුම් අද දෙසැම්බර් වුණත් මේ මාසේ 31 වුණත් 30 වුණත් මේ මොහොත නැවුම් නැවුම් බව දැනෙන්නේ මේ මොහොතේ සිටින විට පමණයි මේ මොහොතේ ඉන්න මේ මොහොතට එන්න මෙතනට එන්න මෙතනට මේ මොහොතට එන්න මෙතනට එන්න මේ මොහොතේ ඉන්න අර මනස කියන යන්ත්‍රය කරකැවෙන්නේ දිසා දෙකකට එක්ක ඉදිරියට එක්ක පිටිපසට ඉතින් වැඩිපුරම මේ යන්ත්‍රය යන්නේ පිටිපසට අතීතයට ඉතින් අපිත් මේ යන්ත්‍රයේ දැතිරෝධයක් නිසා අපිටත් අතීතයට යන්න වෙනවා ඉතින් ගිහලා අතීතේ හාර 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 ඉන්නවා මතක් වෙන වාරයක් පාසා අතීතයේ හාරණ එක තමා කරන්නේ. එහෙම නැත්නම් ඉදිරිපසට කරකැවිලා අනාගතයේ ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒක ඔරලෝසුක බට්ටෙක් වගේ ඔරලෝසු කියන යන්ත්‍රයක්නේ. ඒතර යන්ත්‍රය අපි වයින් කරලා අපි ඒ ඔරලෝසුව නැමැති යන්ත්‍රයේ බට්ටෙක් බවට පත් වෙලා අපේ තත්ත්වේ මොකද්ද මේක බට්ටෙක් ඉතින් අපිව ඒ අන්තයට ගෙනියනවා මේ අන්තයට ගෙනියනවා ඒ අන්තයට ගෙනියනවා මේ අන්තයට ගෙනියනවා ඉතින් අතීතයට ගියා කියලා එතන තියාගන්නේ අතීතයට බෑ අපිට නවාතැන් දෙන්න ඊයට බෑ අපිට නවාතැන් දෙන්න ඒ හැකියාව ඒ සමත්කම අතීතයට නෑ අතීතයට අපිට යන්න පුළුවන් මතකයෙන් යන්න පුළුවන් මතක් කර කර යන්න පුළුවන් අතීතයේ අපි රස්තිය අදු ගැහුවට අතීතයේ අපිට නවාතැන් පොලක් වෙන්නේ නැහැ හරියට ඔරලෝසු බට්ටෙක් ඒ වම් පැත්තට ගියා කියලා ඒ වම් පැත්ත නවත්ත ගන්න ආපහු යනවා දකුණු පැත්තට යනවා අනාගතයට යනවා එතනක් ටිකක් ගොඩ නගනවා ඉතින් එතන නවාතැන් දෙන්නේත් නැහැ අනාගතයටත් බෑ අපිව නවත්ත ගන්න ඒ හැකියාව නැහැ හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා මේ දෙකේ ජීවත් වෙන්න පුළුවන් කියලා මෝඩකම නිසා ජීවත් වෙන්න බැරි අනාගතයකයි අතීතයකයි අපි ජීවත් වෙන්න උත්සාහ කරන නිසායි අපි බරකින් ජීවත් වෙන්නේ සැහැල්ලුවෙන් ඉන්න බැරි අපිට ඒ නිසා ජීවිතයට උරුම ලබා උපන් ලිහිල් බව සහ සැහැල්ලුව අපි අහිමි කරගෙන තිබෙනවා මේ අතීතයේ ඔලුව උඩට ගෙනල්ලා. ඉවර වුණු දේවල් වලලපු දේවල් ආයෙ ගොඩ ගන්නවා. ආයෙ ගොඩ ගන්නවා. නැවත නැවත ගොඩ ගන්නවා. තාම පැලවුණු නැති දේවල් වල මල් සහ පල අපි දකිනවා හීන විදිහට අනාගතයේ ජීවත් වීම නිසා අතකේ එකක් බලාපොරොත්තුව තව එකක් අතීතයේ ජීවත් වීම කියන්නේ වෙනම දෙයක් මතකයේ ප්‍රශ්නයක් නැහැ හැබැයි අනාගතය බලාපොරොත්තුවක් ඒ බලාපොරොත්තුවේ ප්‍රශ්නෙකුත් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ මතකයක් ඇතුළේ ජීවත් වෙන්න යන විටයි බලාපොරොත්තුවක් ඇතුළේ ජීවත් වෙන්න යන විටයි දුක පටන් ගන්න එතනින් සංසාරයේ පටන් ගන්න එතනින් සංසාරයේ පැවැත්මට මේ දෙක අවශ්‍යයි හිටියා සිටිනු ලබනවා මෙපමණ කාලයක් හිටියා මේ දේවල් කරා මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා නා සංසාරයේ පීලි දෙක සාංසාරික ගමන යන්නේ මේ පීලි දෙක උඩ සාංසාරික දෝලනය සිදුවෙන්නේ මේ අන්ත දෙකේ. කාලය කියන එක අපිට දැනෙන්නේ මේ දෙක නිසා. කාලය කියන්නේ දැනෙන දෙයක්. දීර්ඝ කාලයක්, කෙටි කාලයක්, කාලය දැනෙන්නේ අතීතේ ජීවත් වෙන විටයි, අනාගතේ ජීවත් වෙන විටයි. අතීතේ කියන්නේ මතකයක් පමණයි කියන අවබෝධය, අනාගතේ කියන්නේ හුදු බලාපොරොත්තුවක් පමණයි. මේ දෙකේම ඇත්තක් නැහැ. මතකයක් සහ බලාපොරොත්තුවක් එපමණයි. ඒතින් ඇත්ත ඊයේ කියන්නේ මතකයක්. හොයාගන්න බෑ ඊයේ කොහෙද තියෙන්නේ කියලා. පෙන්වන්න ඊයේ කොහෙද තියෙන්නේ කියලා අපෙන් ඇහුවොත් පෙන්වන්න බෑ. ඊයේ කියලා එකක් නැහැ. මතකයක් තිබෙනවා මේ දේවල් කළා. හෙට පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා යම් යම් දේවල් කරන්න. එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි, මේ තමා ඇත්ත මතකයක් සහ බලාපොරොත්තුවක්. හැබැයි මතකයකට බෑ නවාතැන් පොලක් වෙන්න. බලාපොරොත්තුවකටත් බෑ නවාතැන් පොලක් වෙන්න. ඇරි දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි නවතින්න හදනවා මතකයක් ඇතුලේ. නවතින්න හදනවා බලාපොරොත්තුවක් ඇතුලේ. ජීවත් වෙන්න හදනවා. ජීවත් වෙන්න බැරි තැනක. ඒ නිසා තමා ශෝකය ඇති වෙන්නේ, බය ඇති වෙන්නේ. මතකයේ ඇතුලේ ජීවත් වෙන්න ගියාම ශෝකය එනවා, අතෘප්තිය එනවා. බලාපොරොත්තුවක් ඇතුලේ ජීවත් වෙන්න ගියාම බය එනවා, සැකේ එනවා. මෙතනට මේ මොහොතට ආවහම බෙකුත් නෑ, සැකේකුත් නෑ, ශෝකේකුත් නෑ, දුම්නසකුත් නෑ මේ මොහොතේ. අත්තරින්ද තියෙන්නේ සිතිවිලි දෙකයි. අතීතයේ පිළිබඳ සිතිවිල්ලයි, අනාගතයේ පිළිබඳ සිතිවිල්ලයි අත්තරින්. අත්තරින්නේ අනාගතය නෙවෙයි, අත්තරින්නේ අතීතයත් නෙවෙයි. අත්තරින්ද තියෙන්නේ අතීතයේ පිළිබඳ සිතීමයි, අනාගතයේ පිළිබඳ සිතීමයි. මේ දෙක අත්හැරිය මොහොතේම මේ චින්තනයේ නැමැති යන්ත්‍රය නවතිනවා. මේ මොහොතේ නවතිනවා. මොහොතේ සාංසාරික ගමනක් නැහැ. සංසාරේ නවතිනවා. කාලයේ දැනෙන්න, කාලයේ කියන දේ දැනෙන්න, ගෙවෙන්න සංසන්දනයක් ඕනේ. මනින්න මොනවහරි සාපේක්ෂව තියෙන්න ඕනේ කාලයේ මැනගන්න. එක්ක එළියේ තියෙන්න ඕනේ, අන්ධකාරේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔරලෝසුවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දුකක් සැපක් තියෙන්න ඕනේ. ඇලීමක් ගැටීමක් තියෙන්න ඕනේ. හැබැයි මේ සිතිවිලි අත්හැරිය තැන කාලය නවතිනවා. සාරේ නවතිනවා. දුක නවතිනවා. චිත්‍රකටුව කැඩෙනවා. අනන්ත වූ ආලෝකයේ බවට පත් වෙනවා. අන්ධකාරය ඉවරයි. කළුවර ඉවරයි. හීනෙත් ඉවරයි. සංසාරේ කියන්නේ අමුතු දෙයකට නෙවෙයි. සංසාරේ කියන්නේ නොදෙනුවත්කම නැමැති අන්ධකාරයේහි අශාව විසින් පෙන්නනු ලබන සිහිනයකට, මෝඩකම නැමැති කළුවරේ අශාව විසින් පෙන්නනු ලබන සිහිනයකට තමා සසර කියන්නේ. ඉලි ආශාවෙන් පුම්බන්ඩ ගියොත් බය ඇති වෙනවා. හරියට බැලුමක් වගේ. බලාපොරොත්තුවක් කියන්නේ බැලුමක් වගේ. ආශාව මේ බැලුමට පිඹිනවා. පිඹිනවා, පිඹිනවා, පිඹිනවා. මහා ලොකු පුළුවන් තරම් මේකේ සීමාව හොයාගන්නේ සීමාව ගැන සංවේදී නෑ. පුම්බනවා පුම්බනවා පුම්බනවා. පුම්බන්න 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 බයක් ඇති වෙනවා. කොයි වෙලේ පුපුරයිද? ඊටාම් පුංචි දෙයකට හරි පුපුරන්න පුළුවන් ඕනෑට වැඩිය පිම්බුණු බැලුමක්. තාපරුත්ව බලාපොරොත්තුවක් විදිහට තියාගන්න පුළුවන් නම් වැඩිය පුම්බන්නේ නැතුව පිපිරෙන්න තියෙන ඉඩ අඩුයි. පිපිරුණාම නැගෙන හඬ අඩුයි. වෙන අනතුරු අඩුයි. අඩුයි. තොරව ජීවත් වීම යථාර්ථයක් බව භාවනාව අපිට කියලා දෙනවා. ඇත්තට අපි විවෘත වෙමු. වන් සරණයි.